පෙන්නල දෙන්න පුළුවන් මේ දුක ඇතිවෙන්න හේතුව තණ්හාවමයි කියලා පෙන්නල දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකෙන් කියන්නේ බුදු කෙනෙක් නැති කාලෙක දුකක් නැහැ තණ්හාවක් නැහැ කියලා. නේද? ඒක තියෙනවා මේ දුක් විඳින්න හේතු වෙන්නේ මේකයි කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒක යටපත් වෙලා තියෙනවා. ඒකට ඒක තමන්ගේ නුවණින්ම අවබෝධ කරලා අර මුලා වෙලා ඉන්න සත්‍යයට පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද අපි හිතන්නේ දුකට හේතුව කොයි වෙලාවකද? තණ්හාව කියලා. ඒ කාලෙත් සමහර වෙලාවට පිළිගත්තේ නැහැ සමහර අය දුකට හේතුව තණ්හාව කියලා. ඔව් ඒක තමයි. ඒක ඉතින් මේ අමාරුයි. ඔව් අපි වදුකටපත් කළේ වෙන අය කියලා ඒගොල්ලන්ට බණින එක තමයි කරන්නේ. අප වදුකටපත් කළේ අපේම තියෙන තණ්හාව කියන එක තමයි ඒ බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ මේ හැංගිලා තියෙන මේ සත්‍ය தත්වේ. එතකොට තව මොනව හරි ප්‍රශ්න තියෙනවද? එහෙම තමයි අපිට පේනවා නම් පේන්නේ අනුන්ගෙන්. අනුන් දුකටපත් වුණහන් එයා දුකටපත් උනේ මේකයි කියලා පේනවා. ඔක අපේ පැත්තට දාගන්න තමයි අමාරු. වෙන කෙනෙක් දුකටපත් වුණහන් කියන්න පුළුවන් ආව ඒ දුකටපත් උනේ මේ හේතුව. හැබැයි අපට දුකක් ආවහම අපි හේතුව දාන්නේ තනුන්ට. අරය මෙහෙම කරපු හින්දා තමයි මාව දුකටපත් වුනේ. නේද? කාගේ හරි පිට වැරද්ද පටවන. ඒක කරන්නේ මෝඩකමට කියලා දන්නේ. එතන අපට ඇත්ත පේන්නේ නැති හින්දාමයි අපි අනිත් අයට බනින්නේ. වැරද්දක් වෙන කෙනෙකුට දාන්නෙම ඇත්ත ඇති හැටි දන්නේ. වැරද්ද තමන්ගේ ඇතුළෙමයි මේකට හේතුව තියෙන්නේ කියලා දකින්න පුළුවන් වුණ දවසට ඔන්න ටිකෙන් ටික ඇත්ත දකින්න පටන් ගන්නවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දුකට හේතුව තියෙන්නේ තමන් තුළ කියන්නේ. මොකද තණ්හාව කියන එක පිටින් ඇති වෙන එකක් නෙමෙයි. ඒක තමන් තුළින්ම ඇති වුණ දෙයක්. ඒකට තණ්හාව ඇති වෙන්නේ තමන් තුළින්මයි. ඒක තමයි දුකට හේතුව. දුක ඇති වෙන්න හේතු. එතකොට දුකෙන් මිදෙන්න නම් එතකොට මොකක්ද නැති වෙන්න? තණ්හාව නැති කරන්න ඕන. එතකොට තණ්හාව ඇති වෙන්න හේතු තියනවා නම් ඒව නැති කරලා දාන්න වෙනවා. ඒකට තමයි ওই මාර්ගයක් තියෙන්නේ, අරෂ්ටාංගික මාර්ගය කියලා. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. සම්මා දිට්ඨිය කියන්නේම ඔය ඇත්ත ඇති හැටි දකින්න පටන් ගන්න එක. මොකද අපි ලෝකේ යන්න පුරුදු වෙලා තියෙන්නේ ඇත්ත ඇති හැටි දකින්න නෙමෙයි. නේද? අනිත් අයටනේ හේතු ගන්න අපවදුකටපත් කළා කියලා. ඒ සම්මා දිට්ඨිය නැතිකම. සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ දැන් ඔය හැංගිලා තියෙන සත්‍ය දකින්න අවශ්‍ය දැක්ම. හරි දැකීම ඇති වෙනවා. එතකොට ඒ දැක්ම තුලින් ඊළඟට තියෙනවා මේ මාර්ගයේ ඉතුරු අංග ටික වැඩි.
සමහර
එහෙම මට මතක නැහැ මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහුවොත් එතන පැහැදිලි කරන්න පුළුවන්. කොහේද? අවිද්‍යාවෙන් පටන් ගන්න. කරන්න පුළුවන් දේවල් දැන් අපිට හැම මොහොතෙම සිහිය පිහිටවන්න බෑ. හැම මොහොතෙම භාවනා කරන්න බෑ. නේද? ඉතින් පුළුවන් වෙලාවට අර පැයකට ටික වෙලාවක් හරි බලන්න ඕන සිහිය පිහිටවන්න. සිහිය පිහිටනවා කියන්නේ සිහිය නුවණ යෙදෙනවා. සිහියයි නුවණයි යෙදෙනවා. තමන්ට සිහිය පිහිටන්න බැරි නම් මොකද වෙන්නේ කියලා නිකන් පොඩ්ඩක් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලාවත් සිහිය පිහිටන්න බැරි නම් නුවණ පිහිටවන්න කොහෙත්ම බැහැ. දැන් සිහිය පිහිටන්න පුරුදු කරන්න. ඔව් පුළුවන් නම් බොහොම හොඳයි. ඒක පුරුදු කරන්න ඕනේ. අපි ඉතින් දැන් අද දත්ම දිනකොට සිහියෙන්ද දත් මැද්දේ වෙන මොනවා හරි හිත හිත අද දත් මැද්දේ. අත යන්නේ හැටි දත්වල වදින හැටි එහෙම මේ වගේ දැනීමක් තියෙනවා කියලා නිකන් සිහිය තිබුණාද? නැහැනේ. ඒ දැනීම් ටික දිහා බලා හිටියනම් ඔන්න සිහිය පිහිට. ඒක තමයි පුරුදු කරන්නේ. ඔව්. නාම රූප හිතුවේන කමන්නේ. සිහිය පිහිටන්න පුරුදු කරන්න ඉස්සෙල්ලා. මේ වෙලාවේ මෙහෙම දැනෙනවා. මේ වෙලාවේ මෙහෙම දැනෙනවා. නිකන් ශරීරය දිහා බලපු ගමන් එක එක දැනීම් ගොඩක් තියෙනව නේද? දැන් වාඩි වෙලා ඉන්නකොට බැලුවෝ. නිකන් තියෙන දැනීම් ටික බලන්න. දැන් පුටුවට තද වෙලා තියෙන හැටි, කකුල් බිමට තියෙන හැටි, ඒව අත්වල එහෙම තියෙන දැනීම්. මොනවා හරි දැනීම් ටිකක් තියෙනවා. නේද? හිත එතනට ගියාම ওই ටික අපිට දැනෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මොකද අපි වෙන වෙන දේවල් හිතනකොට කය ගැන පේන්නේ. බුදුහාඳුර පටන් ගන්න කියන්නේ කය පිළිබඳව සිහිය පිහිටන්න. ඒකට කියනවා කායානුපස්සනාව කියලා. සතර සතිපට්ඨානේ පළවෙනි එක කායානුපස්සනාව නේද? කය පිළිබඳව සිහිය පිහිටන්න. ඒකට කය කිව්වහම දැන් ශරීරයේ ඕන දැනීමක් දිහා බලන්නේ. ශරීරේ හොඳට බලනකොට අර වෙනදා දැනුම් නැති ඒවා පේනවා. මෙහෙම මෙහෙම දැනීම්
තියෙනවා.
ඒ කවුරුත් දන්න
ටිකනේ. නෑ
එතනින් පටන් ගන්න. ඔව්. ඔව්. ඒ දන්නවා කියන්නේ ඒක මතක් කළොත් නේ දන්නේ. එහෙම දැනගෙන බෑ. මේක මතක් කරන්න කිව්වහන් කොහමද ඉන්නේ කියලා එතකොට බලලා කියන්න පුළුවන් අපි ඉඳගෙන ඉන්නේ. නේද? එහෙම කිව්වේ නැත්තම් දන්නේ නැහැනේ වාඩිලා ඉන්නවා කියන්නේ.
දැන් මම ඉඳගෙන ඉන්නකොට සර් මට තේරෙනවා මගේ කකුල් තියෙනවා මට ඒක හැමතිස්සෙම තේරෙනවා. මෙතන මේ කකුල් කුඩුවට ගෑවෙනවා මේ ඊට පස්සේ මේකේ මට හැමතිස්සෙම ඒක තේරෙනවා.
හොඳයි හොඳයි. ඒක තමයි කරන්න කියන්නේ.
දැන් අර කපු දෙකක් දැන් තිස්සෙම පොරේ කැවිලා තිනවා මට ඒක තේරෙනවා.
ඒ දිහා හොඳට බලන් ඉන්න. ඒ දිහා බලන් ඉන්නවා කියන්නේ සිහිය තියාගෙන ඉන්නවා කියන්නේ වෙන දේවල් හිතන්නේ නැහැ කියන එක. එතන එෆර්ට් එකක් ගන්නවනේ ඒක දිහා බලන් ඉන්න.
හැබැයි ඒක හිතන්නේ නැතුව ඒක ඉබේම වෙනවා.
ඉබේම වෙන්නේ පුරුදු කරනකොට නිකන් ඉබේම එන්නේ නැහැ. අපි ඉබේම වෙන්නේ වෙන වෙන ඒවා ගැන හිත හිතා ඉන්නේ. අර එහෙම මොකද්ද ඉන්නේ? මෙහෙම මොකද්ද ඉන්නේ? අර එහෙම මොකද්ද කරන්නේ? මෙහෙම. ඕවා තමයි අපි ඉබේ වෙන්න පුරුදු කරලා තියෙන්නේ. මේ ලෝකේ ගැන, බාහිරේ ගැන හිතන එක. නේද? වැඩ ගොඩාක් තියෙනවා වටපිටේ බලබලා හිතන්න. අපි ශරීරය ගැන බලන්න එහෙම පුරුදු කරලා නැහැ. තමන්ගේ ශරීරය දැනෙන්නේ මොනවද? මේ වෙලාවේ මගේ ශරීරය දැනෙන්නේ මොනවද කියලා බලන්න පුරුදු කරලා නැහැ. ඒක පුරුදු කරන්න කියලා තමයි මේ කියන්නේ. මේ පුරුදු කරනකොට පේන්න ගන්නවා. ඒක හොඳයි. දැන් තමන්ගේ ශරීරය දිහා බලබලා ඉන්නකොට හැම තිස්සෙම මොනවා හරි තියෙනවා බලන්න. දැනීම හැම තිස්සෙම තියෙනවා. අපි බලන්නේ නැති එකේ ප්‍රශ්නේ. අර පැත්ත බලන්න හරි ආසයි නේද? ඒක තමයි වැඩේ තියෙන්නේ. ලෝකේ එන්නේ මොනවද කියලා බලන්න හරි ආසයි. එහෙ බලනවා කියන්නේ මෙහෙ අවදානේ නැති වුණා. වෙන මේ ශරීරේ දිහා
ඉස්සර කාර්ය යනකොට පොට්ටක් ඉන්නවා නම් බලන්න ආසයි මොනවද උනේ කවුද මෙව වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේක දැක්කම හිතනවා ඒක
හොඳයි හොඳයි. ඔව් ඩීටේනේ. දැන් ඉස්සර තරම්ම ඒ වගේ හොයන්නේ නැහැ. ඒ වුණාට ඒක වෙන විදිහකට අපි ආයේ ලෝකෙට පුරුදු වෙනවා.
ඉස්සර වාහනේ නවත්තලා අහනවා මොකද උනේ කියලා.
දැන් ඉතින් එහෙම ඇහුවේ නැතුවට ඒක වෙන හේතු හින්දා වෙන්න පුළුවන් අහන්න ඇති.
නෑ හිතට එනවා. ඒක අපිට කිසි ඒක දැනගෙන වුවමනාවක් නෑ. ප්‍රයෝජනයක් නෑ.
ඒක අපිට අදාළ නෑ.
හරි.
වැඩක් නෑ. ඒ වැඩක් නෑ කියලා එහෙම හිතන්නේ අපිට වැඩක් තියෙන වෙන දේවල් තියෙනවා. ඕක ගැන බල බල ඉන්න වෙලාවක් නැහැ අපිට කරන්න තව වැඩ තියෙනවා. අනේ කරන්න තියෙන වැඩ දැන් ඉස්සර කරපු වැඩ නෙමෙයි දැන් වෙනස් වැඩ කරන්න තියෙනවා. හරි. ඒ කරන්නෙත් මේ ඒ වැඩ කරනකොට අපිට ආයෙ සිහිය නැති වෙනවා. අපිට මොන මොනව හරි තියෙනවනේ කරන්න. ඒවා කරනකොට ආයෙ සිහිය පිහිටන්නේ. අගොඩ සිහිය පිහිටන්න පුරුදු කලේ නැත්නම් පිහිටන්නේ නැහැ. තමන් උත්සාහයක් කරන් කය ගැන බලන්න කියන එක උත්සාහයක් කරන්ම බලන්න ඕන. කියන මතක් කරගන්න ඕන දැන් බලන්න ඕන කය ගැන. දැනෙන දේ දිහා බලා ඉන්න ඕන කියලා හිතට පෙන්වන්න ඕන. ඒක නිකන් අර નિરાයාසෙන් එන්නේ නැහැ. කියන උත්සාහයක් නැතුව ඉබේ බැලෙන පැත්තට එන්නේ පුරුදු කරනකොට. හරි. දැන් අපි නිකන් මම අර කිව්වේ ඒක පුරුදු කරන්න එක විදිහක්. හැම පැයකම විනාඩි 5ක් විතරවත් බලන්න. පැයකට විනාඩි 5ක් දාන්න ශරීරය ගැන බලා ඉන්න. හරි. අවිද්‍යාව මුලින් තිබුණට කමන්නේ නැහැ. දැන් අවිද්‍යාව නැති කරන මාර්ගය තමයි යෝග. ඒ කියන්නේ අවිද්‍යාව, තණ්හාව, අපේ කෙලෙස් අපිය දුකටපත් කරන ඒවා තියෙනවනේ. ඒ තමයි ওই රාග, දෝස, මෝහ. කට්ටිය හිටියත් ඉතින් දැන් මේ කතා කරනකොට උනත් පොඩ්ඩක් බලන්න පුළුවන් මේ මේවා දැනෙනවා දැන්. දැන් ඕගොල්ලෝ බලන්නේ කතා කරන ගම අතනින් කවුරු හරි ගියම හැරිලා බලනවා. නේද? ඒක කරන්න පුළුවන් නේ. මොකද ඒක තමයි අපි පුරුදු කරලා තියෙන්නේ. ලෝකෙ වෙන්නේ මොනවද? ඒ පුරුද්ද බලවත්. කොච්චර ගිව්වත්
ඈ
දැන් අපි හිතමු කයේ දැනෙන දේක් බලනවා කියලා. දැන් කකුල තද වෙලා තියෙන හැටි පේනවා. එතකොට මතක තියාගන්න දැන් සිහිය එතෙන්ට පිහිටුවා. ඒ හින්දානේ පේන්නේ. එතකොට සිහිය පිහිටන්නේ අපි උත්සාහයක් කරලා. නැත්තම් වෙන්නේ වටපිටේ හොහොවා ඉන්න එකනේ කරන්නේ. ඒක නවත්තලා දැන් මේ පැත්තට කය ගැන සිහිය පිහිටුවා. දැන් එහෙම පිහිටුවේ නැත්තම් අපිට වෙන්නේ බාහිරය ගැනනේ හොයන්නේ. බාහිරය ගැන හොයනවා කියන එක අකුසලයක් කියන එක දන්නව නේද? එළියේ දේවල් ගැන හොයන එක අකුසලයක්. හරි. දැන් මෙතන සිහිය පිහිටනකොට අර අකුසලේ යටපත් වෙනවා. අපි පුරුදු කරලා දැනට තියෙන අකුසලේ යටපත් කරනවා මේ මොහොතේ අපි සිහිය පිහිටනකොට. ඒක මොන භාවනාව කළත් එහෙමයි. ඒ භාවනාව කරද්දී අපි වෙනද පුරුද්දට කරපු ටික නවත්තලා මේ කුසල් සිතක හිත පිහිටෝන. ඒක කරනකොට අපි අර ඕක නොකළනම් කරන ටික නැවතිලා නේද? දැන් මේ භාවනාවේ නොයදුනා නම් කරන්නේ මා කුසල්නේ. අපි ඔය හිතන්නේ කුසල නෙමෙයිනේ. අපේ සිහිය නැහැනේ. නේද? අරම මේවා හිත හිතා ඉන්නකොට දැන් සිහිය පිහිටලා දැන් අපි කරපු මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. ඒක කරන්න උත්සාහ කරනකොට කරනකොට අපේ සිහිය පිහිටන්න උත්සාහ කරනවා. එතකොට අකුසල් සිත්වලට හිත යන්නේ නැහැ. දැන් හොඳට මෛත්‍රිය කරනකොට තරහ එන්නේ විදිහක් නැහැ. දැන් නිකන් ඉඳි තරහ යන්න පුළුවන්. නේද? එතකොට අන්න අර දැනට නූපන් අකුසලයක් යටපත් වීමකුත් වෙනවා. තියෙන අකුසලුත් යටපත් වෙනවා. නූපන් අකුසල් ඇති වෙන්නෙත් නැහැ. ඇයි? දැන් සිහිය හොඳ ආරමුණක පිහිටල. හරි. දැනගත්තොත් හොඳයි. දැන් දැනගන්න අපි මාර්ගයක් වඩන්න ඕනනේ. කපාරටම නිවන් අවබෝධ වෙන්නේ නැහෙනි. ඒ සඳහා තියෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි මේ උපක්‍රමය. අපි ඒකේ යෙදෙනකොට තමයි අකුසල් යටපත් වෙලා අපේ කුසල් වැඩි දියුණු වෙනවා. හරි. දැන් ඔකට කියනවා සම්මා වීරිය කියලා. කියන්නේ ඒ මාර්ගාංගයක් වෙනවා ඒක. අරෂ්ටාංගික ඒකාංගයක් නේ සම්මා වායාම කියන එක. මොකද්ද සම්මා වායාම කියන්නේ? හතර ආකාරකින් කියනවා. තියෙන අකුසල් යටපත් කරගන්න ඕන, නූපන් අකුසල් ඇති කරගන්න එපා. තියෙන කුසල් වැඩි දියුණු කරගන්න ඕන. අනූපන් කුසල් තියෙනවා නම් අපි අලුතෙන් ඇති කරගන්න. දැන් මේ සතිය පිහිටන්න පුරුදු කරන එක නූපන් එක. අලුතෙන් අපි පුරුදු කරන එක. සිහිය පිහිටවනකොට ඔය හතරම වෙනවා. ඔක සම්මා වායාම වෙනවා. එතකොට දැන් මාර්ගාංගයක් පුරුදු කරා. මාර්ගාංගෙ පුරුදු කරනකොට සත්‍යයට තමයි අවබෝධයට තමයි කිට්ටුවේ. හරි. දැන් එකපාරම අපිට ඔක්කොම අවබෝධ වෙන්නේ. ඒකට තියෙන ප්‍රතිපදාව තමයි අරෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ සඳහා අවශ්‍ය දැන් දැක්මක් තියෙනවා. මේ විදිහට කළොත් තමයි මාර්ගේ වැඩෙන්නේ කියලා දැක්මක් එන්න ඕනනේ. ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. දැන් ඕක දන්නේ නැති කෙනා ඔහොම සිහිය පිහිටන්න බලන්නේ නේද? එයා තව ටිකක් මොනවා හරි එකතු කරගන්න මොනවා හරි ටිකක් කරයි. මේ ලෝකේ යන හැටි, සංසාරේ යන හැටි. හරි. හොඳින් හෝ නරකින් හෝ මොනවා හරි තමන්ව උසස් කරගන්න නේද? අනිත් අය තමන්ට සලකන්න මොනවා හරි ඕවා ටිකක් මේ කරන්න පුරුදු වෙන්න. ඒකට ඒක සම්මා දිට්ඨියෙන් නෙමෙයි. ඒක මේ සංසාරේ යන විදිය. එතකොට ඒ කරන දේ යහපත් විදිහට කරනවා නම් ඒක එක්තරා විදිහක සම්මාදිට්ඨිය. වැරදි වැඩ නොකර තමන් හොඳට යහපත් විදිහට ඉන්න එක තමයි පින් කරනවා කියන්නේ. පව් කරන්නේ නැතුව පින් කරන එක. ඒකත් එක සම්මාදිට්ඨියයි. ඒකට කියනවා මේ ලෝකේ යහපත් කරන සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය. ඔව්. ඒක තමයි චේතනාව දැන් අපේ අලෝභ දෝස මෝහ වෙන්න පුළුවන්. නැත්තම් ලෝභ දෝස මෝහ වෙන්න පුළුවන්. ලෝභය දෝසය මෝහය ගෑවිලා නම් තියෙන්නේ ඒක අකුසල් පව්පැත්තට යන. සතෙක් මරණ එක වෙන්න පුළුවන්. නේද? බොරුවක් කියනවා වෙන්න පුළුවන්. ඒකට ඒවයිනුත් ඒවා කරන්නේ දැන් මේ දුක් විඳින්න බලාගෙන නෙමෙයිනේ ඒවයිනුත් සතුටක් ගන්න එක කරන්නේ. සත්තු මරණ කෙනා ඒකෙන් එයාට ආස්වාදයක් තියෙන හින්දා ඒක කරනවා. බොරුවක් කියන්නේ ඒකෙන් ආස්වාදයක් තියෙන හින්දා. නේද? නැතුව මේ අකමැත්තෙන් බලෙන් බොරුවක් කියනවා නෙමෙයි. හරි ආවයි. එයා ඒක කැමැත්තෙන් කරන්නේ. හරි? දැන් පව් කරන්නේ අකමැත්තෙන් නෙමෙයි. මොකද ඒවයි තියෙන ආස්වාද. දැන් ඔයගොල්ලෝ බලන්න ඔය පස් පව් ගත්ත තෝ ඒව කරන එක ලේසි වලකිනවට වඩා මොකද කරන එකේ ආස්වාදිකුත් තියෙනවා හරි ලේසි හැමෝම කැමතියි අනේ දැන් ඔකෙන් වලකින එක තමයි අමාරු උත්සාහයක් කරන්න කරන එක දැන් ඒක එන්නේ එක්තරා විදිහක හරි දැක්මක් තියෙන කෙනාට තමයි ඒක කරන්න පුළුවන් මේවා කළොත් මාව දුකටපත් වෙනවා දැන් නැතුවට අනාගතේ හරි දුකටපත් වෙනවා කියලා දැක්මක් ආවොත් තමයි එවයින් වලකින් නේද? තමන්ව හරි වෙන අයව හරි දුකටපත් වෙනවා කියන తాවකාලික සතුටක් තිබුණට ඉස්සරහට ඊට වඩා ලොකු දුකකටපත් වෙනවා. ඒක තමයි පින්පව් ගැන කර්මඵල ගැන විශ්වාසය. එතකොට එතනින් එනවා හොඳ වැඩ කරනවා. නරක වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් මේ සසරේ යන ජීවිතේ යහපත් වෙනවා මිස සසරෙන් ගැලවෙන්නේ නැහැ නේද ලෝකෙන් මිදෙන මාර්ගයට එන්නේ ලෝකෙන් මිදෙන මාර්ගයට එන්න නම් ඊට වඩා මේ බුදුදහමකින් එන සම්මාදිට්ඨිය ඇති කරගන්නවා එතන ගැඹුරින් දකින්න ඕන දුක මේකයි දුකට හේතුව මේකයි එතකොට මෙන්න මේ හේතුව නැති කළොත් විතරයි දුක නැති කරන්නේ අපි මේ කරන වැඩවලින් නෙමෙයි දුක ඇති වෙන්න හේතුව තණ්හාව නම් තණ්හාව නැති වෙන විදිහේ වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. ඒ වැඩපිළිවෙල තමයි ඔය අරහත්ංගික මාර්ගය කියන්නේ. ඒක එකක් තමයි අර සිහිය පිහිටන්න උත්සාහ කරන එක. ඒකට දැන් නිකාම සිහිය පිහිටුවටත් මදි. ඒ වුණාට ඒක පටන් ගන්න ඕන එක. සතිය පිහිටන එක. ඒක නුවණක් යෙදුනොත් අන්න එතකොට ආර්ය මාර්ගේ වැඩෙනවා. නුවණ කියන්නේ සම්ප්‍රජාන්නේ කියන එක. සති සම්ප්‍රජාන්න. ඇති වෙනවා. සතිය එක්ක නුවණ තියෙදෙනවා. ඒ නුවණ එන්නේ සම්මාදිට්ඨිය. එහෙනම් තමයි අපි සම්මාදිට්ඨිය ගැන වෙනම කතා කරන්නේ. මේ ලෝකෙට අයිති දැක්මයි ලෝකෙ ඉක්මවා යන දැක්මයි කියලා දෙකක් තෝර බේර ගන්න පුළුවන් සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකෝත්තර දැක්මකුත් තියෙනවා. ලෝකෙට අයිති යහපත් වැඩේ මේකයි. ලෝකෙ ඉක්මවා යන ක්‍රමේ මේකයි. එතකොට පේන්න ඕන දැන් ලෝකෙට අපි අහු වෙලා තියෙන්නේ අපේ තියෙන අවිද්‍යාව හින්දා. ඇත්ත ඇති හැටි නොදන්නකම. නේද? දැන් ලෝකෙ ඇත්ත ඇති හැටි නොදන්නකම තියෙනකොට අපි මුලා වෙනවා. මම අර උපමා අරන් එහෙම පෙන්නලා තියෙන වතුරට එබෙන බල්ලා ඇත්ත ඇති හැටි නොදන්නකොට මොකද වෙන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. ඌ දන්නවද ඌ රැවටුණා කියලා? නෑ. දැන් අවිද්‍යාවේ ඉන්නකොට ඇත්ත ඇති හැටි නොදන්නකම ඉන්නකොට මුලා වෙනවා. මුලා වෙනවා විතරක් නෙමෙයි මුලා වුණා කියලා දන්නේ. ඒ හින්දා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතලා දැන් ඔන්න ඒ බල්ලා ගැන හිතනවා. මූව එලෝලා දැම්මොත් හොඳයි. නේද? මූ ඉන්න එක මට කරදරයක්. දැන් මොකද වෙන්නේ ඔන්න ගැටෙන පැත්තේ. ද්වේෂ පැත්තේ හිත හදනවා. ඒක වචනෙට පෙරලන එක තමයි බුරණ එක. නැත්තම් පහුරු ගන්නවා, දුගනවා, කයේ ක්‍රියාවකට. දැන් හිතේ ඇති වුණ තරහ වචනෙට පෙරලන්නත් පුළුවන්, ක්‍රියාවට, කයින් කෙරෙන ක්‍රියාවක් බවට පත් කරන්නත් පුළුවන්. එතකොට දැන් ඕවා අවිද්‍යාවෙන් මුලා වෙලා කරන ක්‍රියා නේද? එතකොට ඒවා සංඛාර වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාර. හරි? දැන් ලෝකෙට අහු වෙලා ඉවරයි. දැන් එයා හිතන බල්ලා ලෝකෙට අයිති බල්ලෙක්ද නැද්ද? එයාගේ මානසිකත්වෙට. ලෝකෙට අයිති, එයාගේ ලෝකෙට අයිති. නේද? දැන් අපේ ලෝකෙට වතුරේ ඉන්න බල්ලා ඉතිද? නැහැ. මොකද අපිට අර බල්ලාට පේනවට වඩා ටිකක් ගැඹුරින් දකින්න පුළුවන්. බල්ලා පේන හින්දාම බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා. අපි එහෙම රැවටෙන්නේ නැහැ.
අපේ ලෝකෙට මේ කන්නගේ තියෙන පින්තූර නම් අපි එළිට.
ඔව්. ඔව් දැන් අපි වතුරට එබිලා අපේ ඡායාව පෙනුනට කණ්ණාඩියෙන් බලන එකත් ඒ වගේ නේද? බල්ලා වතුරට එබුණා වගේ වැඩන්නේ, ඌටත් අර කණ්ණාඩියෙන් පේනවා වගේ ඌගේ ඡායාවනේ පේන්නේ. හැබැයි අපේ වෙනසක් තියෙනවා, ඔය පේන්නේ ඡායාව. ඒ උනාට
ඒකත් හිතුවොත් තමයි ඒක එහෙම හිතෙන්නේ. ඒක ඡායාවක් කියලා හිතුවොත් තමයි ඒක
ඔව් දැන් උදේ මූණ බලනකොට මේ ඡායාවක් දිහා බලනවා කියලාද හිතුවේ, මේ මන් දිහා බලනවා කියලා. මේ මගේ මූණ දිහා බලන්නේ කියලා නේද හිතුවේ. අපිට අර ඡායාවක් කියන එක ඒ වෙලාවට හිතෙන්නේ නැහැ. අර බල්ලගේ මට්ටමට රැවටෙන්නේ නැහැ, මං ඉන්නේ අර හේ ඉස්සරහ කියලා. ඒ වුණාට මේ පැත්තේ ඉන්නේ මම කියන අදහස තියෙනවා. ඒ මාව තමයි පේන්නේ කියන අදහස තියෙනවා නේද? ඔව් එහෙම කතාවක් තියෙනවා. අර කවදාවත් කණ්ණාඩියක් දැකලා නැති කෙනෙක්, තමන්ගේ මුහුණ බලලා නැති කැලේ ජීවත් වුණ ලස්සන තරුණේ, කොණ්ඩේ හැම වැවිලා දෙවඟණක් වගේ. ඉතින් එයා අර දවසක් වතුර වලක බලනකොට එයා රැවටෙනවා, අන්න වතුරේ දෙවඟණක් ඉන්නවා. අර බල්ලට උනේ දෙමයි. දැන් මෙයාව කවදාවත් දැකලා නැහෙනි. කැලේ කණ්ණාඩි නැහෙනි. මෙයා හරි ලස්සන. ඉතින් හිතනවා වතුරේ ලස්සන දෙවඟණක් ඉන්නවා. දැන් එයාට හිතෙනවා මේ දෙවඟණ ලබා ගන්න ඕන කියලා. ගිහින් වතුරට අත දානකොට වතුර හෙල්ලෙන්න ගත්තාම ඊළඟට පේන්නේ. එතකොට මෙයා හිතනවා දෙවඟණ හැංගුණා. වතුර ගැලඹුණා. ආයි බලන් ඉන්නවා එනකන්. දැන් වතුර ටික පෑදෙනකොට ඔන්න ටිකෙන් ටික ආයි මතු වෙන්න ගන්නවා. වායි ගන්න හදනකොට නැති වෙනවා නේද? එහෙම වෙලා වෙලා ඉතින් එයා එතනම නොකාන ඔබී ඉඳලා මරණයටපත් වෙනවා. එහෙම තමයි ග්‍රීක කතාවේ
තියෙන්නේ. ඒක
ග්‍රීක කතාවක්. ඒක තමයි දැන් ඔය කියපු උපමා දෙකේ නාසිසස් වෙන්න පුළුවන්, වතුරට එබෙන බල්ලා වෙන්න පුළුවන්, කණ්ණාඩියෙන් බලන අපි වෙන්න පුළුවන් නේද? අපේ පොඩි වෙනසක් තියෙනවා මේ දකින්නේ මාවමයි කියලා. අර දෙන්නා හිතුවේ වෙන කෙනෙක් කියලා. බාහිර කෙනෙක්. එහෙනම් තමයි එයාට එක් නාසිස සාදරය කළා බල්ලා තරහක්. නේ, ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්නත් පුළුවන් මේ බාහිර පුද්ගලයෙක් කියලා හිතුවා. බාහිර දෙයක් කියලා හිතුවත් එහෙම වෙන්න පුළුවන්. කන නැති දෙයකටත් අපි ඇලෙනවා, ගැටෙනවා. නේද? ලස්සන මලක් වෙන්න පුළුවන්. මොනවා හරි නේද? ඔය කරත්තරණින් කරපු මොකක් හරි නා. නේද? ඒකට ඇලීමක් එනවා. ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්නත් පුළුවන්. ඒක බාහිර දේ පුද්ගලයෙක් වුණත් දෙයක් වුණත් අපිට ඔය කෙලෙස් ඇති වෙනවා. ඇලීම් ගැටීම්. කෙලෙස් ඇති වුණොත් මොකද වෙන්නේ? ඒවා පස්සේ දිගින් දිගට කරන ක්‍රියා ඔක්කොම කර්ම. කර්ම කියන්නේ විපාක තියෙනවා ඒකට. හොඳ දේවල් කළොත් හොඳ විපාක තියෙනවා. නරක දේවල් කළොත් නරක විපාක තියෙනවා. නේද? ඔක තමයි පින්පව් ගැන දැනගන්නවා. ආ, ඒතකොට සංසාරේ යනවා. ඉතින් විපාක දෙන්න කවුරු හරි ඉන්නේ. ඔව්, සංකාර කියන්නේ ඔය දැන් කරන, ඔව්, චේතනා හින්දා කරන දේවල්. හරි? අවිජ්ජා පත්‍ය සංකාර, කර්ම. එතකොට මේවා තියෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා හැම දෙයක්ම තියෙනවා. එතකොට මේක දැන් අපි දැන් ඒ අවස්ථාවල දැන් මේ ඇත්තට තිබුණ දෙයක්ද දැනගatti. අතුරට එබෙන බල්ලා හරි, ඒ තරුණයා හරි ඇත්ත ඇති හැටි නෙමෙයි දැනගෙන තියෙන්නේ. මුලාවෙන් දැනගත්තා. ඇයි මුලාවටපත් උනේ? ඇත්ත ඇති හැටි නොදන්නකම, අවිද්‍යාව හින්දා. අවිද්‍යාව හින්දා මුලාව. ඒතකොට මුලාවෙන් හදපු දේ තමයි සංකාරේ. දැන් දෙයක් හැදුවානි. එළියේ දෙවඟණක් ඉන්නවා කියලා හරි, බල්ලෙක් ඉන්නවා කියලා හරි හැදුවානි. ඔව්. සකස් කළා. ඒක ඔන්න අවිද්‍යාවෙන් කරපු සංකාරය. ක්‍රියාවත් ඔව් විපාක තියෙන දේවල්. දැන් මේ දෙයක් තියෙනවා කියලා හිතනකොට මුලා වෙලා. ඒ කියන්නේ ලෝකෙට අහු වෙලා දැන්. ලෝකේ යන වැඩ ටික තමයි ඊළඟට ඒක අල්ලගෙන කරන්නේ. හරි? එතකොට ලෝකෙට අහු වෙන එක දැන් ඔන්න තියෙනවා කියලා හිතන එක ඇත්තට තියෙන රූපයක්ද නැත්නම් මෙයාගේ හිතේ තියුණ දැන් සිතිවිලි ටිකෙන් මවලා දෙන්නේ. නේද? ඔව්. හරි. ඒ මවන්න උදව්නේ දැන් හිතන්නේ දැනගෙන තියෙන්නේ. ඇස්සට තමයි පේන්නේ, උනාට හිතන්නේ දැනගන්න. දැන් උනා වතුරේට බෙනකොට දැන් ඇහෙන් පේන ඡායාව තමයි මුලින් ගන්න. ඇහැ නිසා පේනවා මේ වගේ. හරි? ඒකට පෙනීම කියන එකේ වරදක් නැහැ. බල්ලා වතුරට එබුණහම බල්ලෙක් වගේ පේනවා. අපි කණ්ණාඩියෙන් බැලුවහම කවුද ඉන්නා වගේ පේනවා. ඒක ඇහි කරන ක්‍රියාව. දැන් ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා නේද අර කවුද ඉන්නවා කියලා හිතන්න පටන් ගන්න. ආ, එතකොට මනසෙන් කරනවා ඔන්න දැන් මේ සිතිවිලි. ඒ කියන්නේ නාම ධර්ම වලට දැන් රූපයක් පේනවා. දැඩිව විශ්වාස කරනවා. ඒක නාම රූප නිසා හටගන්න දෙයක් දැන් ඇත්තට තියෙනව නෙමෙයි. මේ නාම රූප එකතුව නිසා හිත දැනගන්නවා ඔන්න මොකද්ද කෙනෙක් ඉන්නවා හරි දෙයක් තියෙනවා හරි කියලා. නේද? එතකොට විඥාණයට පේන්නේ නාම රූපයක්. ඒ නාම රූපේ ඊළඟට අත්දකින්න අපිට ආයතන ඕන. දැන් ඇහෙන් අරන් දෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි නේද හිතට? ඒක රූප සංඥාවක්. වර්ණ සංඥාව විතරයි ඇහැට අරන් දෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ අපි නිකන් හිතුවොත් අපි මොනවා හරි ධාතු නානත්වය සතර මහා ධාතුව කියන්නේ නේද? සතර මහා ධාතුව එක ඔෆ් වෙලා සතර මහා ධාතුව කියන එක. ඒ කියන්නේ ධාතු නානත්වයක් තියෙන එක වගේ නෙමෙයි. දැන් ඇහැට වෙනස් වෙනස් වර්ණ සටහන් පේන ස්වභාවයක් තියෙනවා. නේද? ඒකෙන් කියන්නේ සතර මහා ධාතු මොකක් හරි ස්වභාවයක් තියෙනවා. එතකොට ඇහැට පුළුවන්කම තියෙනවා ඔය ටිකෙන් මේ නිකන් රූප සංඥාවක් හදන්න. ඒ කියන්නේ වර්ණ ටික ඇදලා අරගෙන ඇහැට පේන මට්ටමේ රූපයක් හදන්න හැකියාව ඇහැට තියෙනවා. එළියේ තියෙන ධාතුවට නෙමෙයි හැකියාව තියෙන්නේ. එහෙන් කරන දේ. හැට පුළුවන් මෙන්න මේ වගේ වර්ණ. දැන් අපේ හැට හැකියාව තියෙන ওই වර්ණ හතක් දැකීම නේද? ඒ දැකීම කියන්නේ එළියේ තියෙනව නෙමෙයි. ඇහැ ඔය හත්ෙන් නිකන් මොකද්ද හදනවා. ඒ ටික ඇදලා ගැනීම හැකියාව ඇහැට තියෙනවා. හරි? ඒ හදන එක ඇහැටම පෙන්නවා. ඔන්න ඔහොම සිද්ධියක් තියෙනවා. දැන් පේන නිසාමයි අපි දැනගන්නේ ඇහක් තියෙනවා කියලා. දැන් මෙහෙම හිතන්න ඔන්න දැන් කරුවල කාමරයක් තියෙනවා. ඕකේ ටෝච් එකක් ගහනවා හරි බල්බ් එක පත්තු කරනවා. එතකොට මොකද වෙන්නේ? ආලෝකය වැටෙනවා. දැන් ආලෝකය එනවත් එක්කම දැනගන්නව නේද ආලෝකය ආවේ මේකෙන් කියලා. බල්බ් එකකුත් තියෙනවා කියලා දැනගන්නව නේද? ඒ දැනගන්න උදව් වුණේ එකෙන්ම හටගත් ආලෝකය. එතකොට ඒකෙන්ම හටගත්තු එක උදව් වෙනවා ඒක තියෙනවා කියලා පෙන්නනවා. තේරෙනවද මේ කියන්නේ? දැන් ඇහැ නිසා හදලා දීපු එකම උදව් වෙනවා ඇහැ තියෙනවා කියලා පෙන්නනවා. දැන් අපි ගමු හඳ තියනවා කියලා අපි දැනගන්නේ හඳෙන්ම එන එළියින්ද? වෙන විදියක් නැහැ. ඒ නැත්තම් හඳ තියනවා කියලා දැනගන්න විදියක් නැහැ. පේනවා. ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා මේ ආයතනෙ. ආයතනය නිසාම හදන දේ හින්දා ආයතනෙ තියනවා කියලා දැනගන්න පුළුවන්. කොහොමද දන්නේ? ඊටින් අහපු එකකින් අපි තව හදනවා. දැන් එතන තියෙන්නේ يعني අපි ඇහැ අරන් දීපු හඳ නෙමෙයි. එතෙන්ට ගිය කෙනා අද්දකි. අපිට තියෙන්නේ හරි ලස්සන සුදු පාට රවුමක් නේද? ඒ ලස්සන ගතිය නෑ එතෙන්ට ගිය කෙනා. එකන අපි මේ ඇහෙන් පෙන්නපු එක නෙමෙයි ඔය තියෙන. අපි හිතාගෙන ඉන්න එක නෙවෙයි. අන්න හරි. වෙන දෙයක්. අන්න ඕක තමයි තියෙන්නේ සංඥාවේ ඇත්ත තත්ත්වයේ වෙනස. එතකොට සංඥාව කියන්නේ ඇහෙන් සකස් කරලා දෙන මට්ටමක් විතරයි. වර්ණ සංඥාව. දැන් මිරිඟුව පේනකොට ඇහෙන් සකස් කරලා දෙන මට්ටමක් විතරයි. එතෙන්ට ගියාම ඒක තියෙනවද? නැහැ. හැබැයි අපේ හිත හිතනවා අන්න එහෙම තියෙනවා කියලා.
එතකොට ඇහැයි හිතයි දෙකම සම්බන්ධ වුණාම තමයි අපිට
අන්න හරි. ඇහැයි හිතයි සම්බන්ධ වීමම තමයි ඔය ඇහෙන් සකස් කරලා දෙන ඒ වර්ණ සංඥාව දැනගන්නවා කියන්නේ. හරි. ඕක තමයි පස්සය කියලා කියන්නේ. ඇහැ තියෙන හැකියාව අනුව ඒ වර්ණ සංඥා ඇදලා ගැනීම හැකියාවක් ඇහැට තියෙනවා. ඒක එළියට දාන්න එපා. දැන් අපි දැන් ඔය දැන් අපි පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් එහෙම රතු පාට දැම්මත් එළියේ ඒ ඔක්කොම රතු පාටට පේන්නේ. එතකොට එළියේ තියෙන ස්වභාවය නෙමෙයි මේ. ඇහැට තමයි මේ වර්ණ ඇදලා අරන් ඒකේ ප්‍රතිබිම්බ හැදීමේ හැකියාව තියෙන්නේ. හරි? එතකොට තේරුම් ගන්න අපි මේ දකින්නේ ඇහැ නිසා සකස් වුණ රූපයක්. ඇහි හැකියාව අනුව හදලා දීපු වර්ණ සංඥාවක් තමයි මේ දකින්නේ. ඒක සංඥා මාත්‍රයක් විතරයි. දැන් ඔය සංඥාව තමයි ඊළඟට අපි අඳුරගන්නේ. දැන් ඔන්න බල්ලගේ ඇහෙන් බල්ලෙක්ගේ සංඥාවක් හදලා දුන්නා. ඇහෙන් හදලා දුන්නේ ඇහැට ගන්න පුළුවන් වර්ණ ටිකෙන් අර ධාතුනානත්වය වගේ වෙනසක් නේද? අර ෆිල්ම් එකේ තිරේ වැටෙන ඡායාව. ඡායාව. මේ ඡායාවක් අරන්දීම විතරමයි ඇහැට කරන්න පුළුවන්. එතනින් එහා දෙයක් කරන්න බෑ. ඒක පැහැදිලිද? ඇහැට පුළුවන් ওই ඡායා මාත්‍රයක් අරන්දීම විතරයි. ඒක තමයි විඥානේ දැනගන්න. විඥානේ ඕක දැකලා උතන වෙන ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා හිතනවා මේ එළියේ තියෙන දෙයක් දකින්නවා කියලා. ඔන්න දැන් ඒ හදන දෙය නාම රූපෙන් හදන දෙය. එළියේ තියෙන ඇත්ත తත්ව නිමෙයි ඔය.
හිතන.
මේ දකින්නේ එළියේ තියෙන දේමයි කියලා හිතනවා. ඔක තමයි මුලාව. හරි? ඇත්තටම දකින්නේ එළියේ තියෙන දේ නෙමෙයි. ඇහි හැකියාව අනුව ඇහැ සකස් කරලා දීපු මේ රූප සංඥාව. හරි? ඔක තමයි හිත දකින්නේ. හිතට බෑ එළියේ තියෙන දේ දකින්න ඇහැ නැති. දැන් හිත දකින්නේ මේ ඇහි හැකියාව අනුව හදලා දෙන සකස් කරලා දෙන රූප සංඥාව. රූපය කිව්වට රූප සංඥාව. සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥා මාත්‍රයක් කියන්නේ නිකන් පෙනෙන පෙනීම් මාත්‍රයක් විතරයි. පෙනීම් මාත්‍රය කියන්නේ දැන් වතුරේ ඇති වුණ ඡායාවක් වගේ. දැන් වතුරේ ගහක ඡායාවක් ඇති වෙලා තියෙනකොට ඒක පේනවා ඇරෙන්න වෙන කිසිම අපට ප්‍රයෝජනයක් ගන්න බෑ ඔකේ. දකින්නවා ඇරෙයි. අල්ලලා බලන්න පුළුවන්ද? ගහ අහුවේයිද? නෑ වතුර අහුවේ. රසක් බලන්න පුළුවන්ද? බෑ. ගඳක් සුවඳක් තියෙයිද ওই ඡායාවේ? නෑ. නේද? දැන් ලස්සන මලක ඡායාවක් පේන්න පුළුවන් වතුර. පිච්ච මලක් හරි නේද මලක් හරි හැබැයි ඒකේ සුවඳ තියෙයිද නැහැ. ඒ කියන්නේ වෙන ආයතනකින් අත්දකින්න පුළුවන් දෙයක් එතන නැහැ. මේ ඇහෙන් නම් දැනගන්නේ වර්ණ ඡායාවක් විතරයි. හරි. ඕකම වෙන ආයතනයකට දැම්මොත් කනෙන් නම් දැනගන්නේ ශබ්ද සටහන් මාත්‍රයක් විතරයි. ඒකට කියනවා සංඥා මාත්‍රයක් විතරයි සද්ද සංඥාව.
විඥානයේ තුල නේද
මේ සංඥාමයි චේතනාවයි. දැන් සංඥාව ඔව් අනේ කයි විඥානය තමයි සංඥාව දකින්නේ. දැන් සංඥාව විඥානෙට අරමුණු වෙනවා මිසක් වෙන එකකටවත් දැනගන්න බෑ. ඒ කියන්නේ විඥානය එක්ක හටගන්න ඒවට තමයි ওই නාම ධර්ම කියන්නේ. ඒවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙනවා. ඔකට තමයි නාම ධර්ම කියන්නේ. එතකොට මේ නාම ධර්ම ටික තමයි විඥාණය කියන්නේ සිත. සිතට මොනවා හරි දැනගන්න උදව් වෙන්නේ නාම ධර්ම ටික. හරි? ඔක්කොම. ඔක්කොම ඒ විඥානේ එක්ක හටගන්න දේවල්. සිතත් එක්ක හටගන්න චෛතසික කියලා කියනවා වට. තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ප්‍රධාන මූලිකව තියෙනවා. තවත් තියෙනවා. ඒකත් එක්ක ඇති වෙන දේ. හරි. එතකොට සංඥාව කියන එක මේ විඥානෙට දැනගන්න පුළුවන් දෙයක් නිසා එතනින් එහාට කිසිම දෙයකට දැනගන්න බෑ ඒක. චිත්තචෛතසික කියන ඒවා එහෙමයි. හිත දැනුවත් කරන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ ඒකට. එතකොට මේ ආයතන හය, ඉන්ද්‍රිය හය, ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයට පුළුවන් ඔය වගේ සටහන් ටිකක් උපද්දවන්න. කාට දකින්නද? විඥාණයට දකින්න.
ඒ
නෑ නෑ ඒ නිසා තමයි ඒ විඥාන වලට වෙනම නම් දෙන්නේ. ඇහැ නිසා උපදින විඥානෙට කියනවා චක්කු විඥානි. මොකද ඒකට අරමුණේ වර්ණ සටහනක් නිසා ශබ්ද සටහන් අයකට අරමුණ වෙන්නේ නැහැ. රස අරමුණු වෙන්නෙත් නැහැ, ගඳ සුවඳ අරමුණු වෙන්නෙත් නැහැ. නේද? අල්ල ලබලන ඒ දැනීම අරමුණු වෙන්නේ. අර වර්ණ මාත්‍රේ, වර්ණ සටහන් මාත්‍රේ දැකීම විතරමයි. එතකොට ඔය වර්ණ සංඥාව නැත්තම් ශබ්ද සංඥාව කණින්. ඝාන සංඥාව ගඳ සුවඳට අදාළ සංඥා සටහන අරන්දීම නාසයේ. රස සංඥාව අරන්දීම හැකියාව තමයි දිවට තියෙන්නේ. එතකොට මතක තියන්න එළියේ තියෙන රසක් විඳිනවා නෙමෙයි. මේ දිවේ හැකියාව අනුව රස සංඥාවක් හදලා දෙනවා හිතට විඳින්න. ඔව් ඒ හේතු යෙදෙනකොට විතරයි ඒක ඇති වෙන්නේ. ඒක හරියට දැන් කණ්ණාඩියේ අපි කිව්වේ ප්‍රතිබිම්බය හැදෙනවා කියලා. දැන් උදේ මූණ බලනකොට තිබුණ ප්‍රතිබිම්බෙ තාමත් ඇතිද එතන? ඒ කණ්ණාඩියේ ඉස්සරහට ගියාම ප්‍රතිබිම්බය හැදුනා. එතනින් එනකොටම ඒක ඉවරයි. ඒ කියන්නේ ප්‍රතිබිම්බය හැදෙන්න හේතු ටික යෙදෙනකන් විතරයි ඒක තියෙන්නේ. ඒකත් අපේ විඥාණයට අරමුණු වෙන කොට විතරයි අපි දැනගන්නේ. දැනුත් කණ්ණාඩියේ මොනවා හරි ප්‍රතිබිම්බ ටිකක් ඇති කවුරුවත් දන්නේ නැහැ. විඥාණයකට අහු වෙන්නේ. ඒකට විඥාණයකට අහු වෙන මට්ටමමයි දැනුවත් වෙන්නේ. ඒකට ඒ දැනුවත් වෙන එකට තමයි අපේ කෙලෙස් ඇති වෙන්නේ. අපි නොදන්න දෙයට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් මුලින්ම මල දිහා බැලුවහම ඇහැ දන්නවනේ වර්ණ, ඒකට අදාළ වර්ණ රූපයක් හදනවා. ඒ හදනවා කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් ඕක දකිනවා. ওই ටික එකට වෙන්නේ නේද? ඒ විඤ්ඤාණය නේ දකින්නේ. විඤ්ඤාණයට නේ දැනුවත් වෙන්න පුළුවන්. එතකොට ඇත්ත தත්ත්වය තමයි චක්කු විඤ්ඤාණයට දැනුවත් වෙන්න පුළුවන් වර්ණ සංඥාවක් විතරයි. හරියට චිත්‍රයක් දැක්කා වගේ. දැන් ඒ සංඥාව බාර ගන්නවා, ඊළඟට බාර කරනවා හිතට, මනෝ විඥාණයට. දැන් චක්කු විඥාණයෙන් දැනගත්තු ස්වභාවය, අන්න දැන් මොකද්ද ඔය චිත්‍රයක් දැක්කා. වර්ණ මාත්‍රයක් දැක්කා, සටහන් මාත්‍රයක්. හරි. ඕක හිතට බාර කරනවා අඳුර ගන්න කියලා. හිතට බාර කරනකොට දැන් හිත දන්නේ මෙතන උනේ මොකද්ද කියලා. හිතට බාර දෙන්නේ ඔන්න එළියේ මොකද්දෝ තියෙනවා ඒක අඳුර ගන්න. හිත මොකද කරන්නේ? අඳුර ගන්න නම් කලින් අද්දකපු ටිකෙන් ඇදලා ගන්නවා. ආ ඔය වගේ දෙන්නේ මෙහෙම දෙයක් කියලා.
ඉතින් මේක ඔක්කොම හරි වේගයෙන් වෙන්නේ.
ඔව් ඔව්. මේක කඩලා කිව්වට එක ක්ෂණයක්දී අපිට හිතා ගන්න බැරි තරම්.
ඔව්.
දැන් අපි මල දකිනකොටම අන්න එළියේ මලක් කියලා හිතලා ඉවරනේ. දැන් එළියේ තියෙන එක හිතන එක කරලා තියෙන්නේ හිත. මනෝ විඥාන. ඇහැ කරලා තියෙන්නේ අදාළ වර්ණ ටික අරන් සංඥාවක් රූප සංඥාව හදලා දීලා. හරි. සංඥාව කියනකොට මතක තියාගන්න එළියේ තියෙන දේ නෙමෙයි. ඇහේ හැකියාව අනුව මේ ඇතුළට ගත්ත දෙ. නේද? එතකොට ඒක චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තා. ඒ දැනගත්තට දැනගෙන ඒ චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ නිකන් නෙමෙයි. හිතට හිතන්න එකක් ඉතුරු කරලා. එතකොට මනසට අරමුණු කරනවා දැන් ධම්ම කියලා. ඒ කියන්නේ දෙයක් කරලා අරමුණු කරන්නේ මනස. ඡායා මාත්‍රයක් කියලා නෙමෙයි මනස ආරමුණු කරන්නේ. මනස ආරමුණු කරන්නේ එළියේ තියෙන දෙයක්. එළියේ තියෙන දෙයක් කරපු ගමන් මන ධම්ම. ඒතර මනෝ විඥාණයෙන් දැනගන්නේ එළියේ තියෙනවා කියලා හිතන දේ. ඒතර මේ මනෝ විඥාණයෙන් තමයි එළියේ තියෙන මලක් හදන්නේ. තේරුණා. ඒක ඊළඟට දැන් අර දැන් බල්ලාට නම් බල්ලාගේ ඡායාව වැදුන ගමන් ඇහැ අරන් දුන්නේ ඡායා මාත්‍රේ විතරයි වරණ සටහන. ඒක වරදන්නේ නැහැ. බල්ලාගේ චක්කු විඥාණයෙන් දැනගත්තු දේ වරදන්නේ නැහැ. ඒක ගැන හිතන එකේ තමයි වරද තියෙන්නේ. හිතන්නේ අර එළියේ ඉන්න බල්ලෙක් ගැන. අපි මලේ ඡායාව අරන් අපි හිතන්නේ එළියේ තියෙන මලක් ගැන. තේරෙනවද? එළියේ තියෙන දෙයක් කරලා හිතන. ඒ දෙයක් කරපු ගමන් අපි නොදැනුවත්වම රැවටෙන ඒවා ටිකක් තියෙනවා. එකක් තමයි එළියේ දෙයක් තියනවා දැන් අත්දකින්. දැන් මේ අත්දකින්නේ එළියේ තියෙන දේ. ඒතර අපි හිතෙන් හදපු ටික සම්බන්ධ කරනවා අර පේන මොකක් හරි මං කිව්වේ සතර මහා ධාතු ස්වභාවයක් තිබුණා කියලා. ඒකට සම්බන්ධ කරනවා දැන් හිතේ හදපු දේ. එතකොට ආයේ අපි ධාතුව දිහා දකින්නේ අපට ඕන දේ. එතන පවතින දේ නෙමෙයි. ඊළඟට දකින්නේ අපි හදපු දේ. හිතේ හැදෙච්ච දේ. ඔව්. දැන් ඔය හිතේ හදපු දේවල් තමයි ඔක්කොම අම්මා තාත්තා දුව පුතා දරු මුණුගුරෝ ඈ සේරම. ඒ හිතේ හදපු දේ අපි සතර මහා ධාතුකට අයිති කරනවා. ගෙවල් දරවල් බඩු මුට්ටු වෙන්න පුළුවන්. ඒවා සේරම මේ හිතේ හදපුවා කියලා අපි දන්නේ. ඔව්. දැන් ඒ හින්දා තමයි එක එක්කෙනා දකින්නේ එක එක විදිහට. එකම රූපය එක එක්කෙනා බාර ගන්න එක එක විදිහට. නේද?
දැකීමේ හරියට වැරද්දක් තියෙන නිසා තමයි ඒ.
දැකීම නිසා හිතන විදිහ වැරදි. දැකීමේ නිමෙයි වරද තියෙන්නේ. දැකීම ගැන ඇත්ත ඇති හැටි නොදන්නකම. දැකීම ගැන ඇත්ත ඇති හැටි නොදන්න.
වෙනස් වෙනවනේ දැන් ඇගේ
ස්වභාවයේ ඇති. ඔව්. දැන් අපිට
දැන් මම කන්නගේ ගැලවුත් පේන්නේ.
ඔව්. ඒක තමයි කියේ අපේ ඇහි හැකියාව අනුව තමයි හදලා දෙන්නේ. හැබැයි අපේ ඔක්කොටම තියෙන මනුස්ස ඇහක් හින්දා අර වර්ණ ටිකෙන් හදන ස්වභාවය හදන හැකියාව තියෙනවා. වෙන වෙන සතෙක්ගේ හැක් නම් ඊට වඩා වෙනස්. දෙවි කෙනෙක්ගේ හැක් නම් ඊට වඩා වෙනස්. මාළුවෙක්ගේ හැක් නම් ඔය පේන ස්වභාවය ඊට වඩා වෙනස්. ඒ මට්ටමේදී ටිකක් එක සමාන බවක් තියෙනවා. ඒකේ අඩු වැඩිකම් තියෙනවා. දැන් අපි දැන් වර්ණාන්දතාවයේ තියෙන කෙනෙකුට නැත්නම් පෙනීම අඩු කෙනෙකුට පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි ඒව අර එක සමාන ගතියක් තියෙනවා. සටහන් ඒක ගැන හිතන ගතියයි වෙනස් වෙන්නේ. මේ දැකීම නිසා හිතන ගතිය. එතකොට අපි දැකීමේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා හිතන ගතියේ මුලා වෙලා සංසාරේ යන විදිහට ලෝකෙට අහු වෙන විදිහට තමයි හිතන්නේ. ලෝකෙට අහු වෙන විදිහ කිව්වේ මොකද්ද? මේ අද්දැක්කේ ලෝකේ තියෙන දේවල් කිය. එතකොට අපේ ඒ කෙලෙස් වලින් ඒක කරන්නේ රාග දෝෂ මෝහ වලින්. එතකොට අපි එළියේ තියෙන දේවල් වලට තමයි ඇලෙන්නේ ගැටේ. මේ හිතේ හදපු දේවල් වලට නෙමෙයි. එළියේ තියෙනවා කියලා විශ්වාස කරන දේවල් එක්ක තමයි ඇලෙන්නේ ගැටේ. දැන් අර බල්ලා තරහ ගත්තේ එළියේ ඉන්න බල්ලෙක් එක්ක මිසක් හිත ඇතුලේ වෙච්ච එකක් ගැන නෙමෙයි. ඇයි ඌ දන්නේ නැහැ මේක හිත ඇතුලේ වෙච්ච දෙයක් කියලා. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය අපි එළියේ තියෙනවා කියලා හිතන ලෝකේ තියෙන්නේ තමන් තුළ. මේ බඹයක් පමණ වූ ශරීරය තුළ තමයි ලෝකේ තියෙන්නේ කියලා.
දැන් මේ අපි දැන් ඔපරේට් කරනකොට
ඔව්
සර් මේ පේනවනේ පාට. ඒකේ හේද පාට තියෙනවා. Okay, okay.
දැන් ඒවා උදව් වුණාට මතක තියාගන්න හිත චක්කු විඤ්ඤාණි තමයි දකින්නේ. ඇහැට දකින්න හැකියාව නැහැ. චක්කු විඤ්ඤාණි කියන කොටත් හිත. මනෝ විඤ්ඤාණි කියන කොටත් හිත. හිත තමයි දැනුවත් කරන්නේ. විඤ්ඤාණය කියන්නේ. එතකොට මේ මොහොතේදී ඇහැ තමයි ප්‍රධාන. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන. එතකොට මේ ප්‍රධාන වෙන එකට හදලා දෙන්න පුළුවන් සටහන ඡායාව තමයි ওই දකින්නේ. එතකොට මේ වෙලාවේ හදලා දෙන ඡායාව තමයි මේ විදිහේ ඒවා. ඒක තමයි මේ වෙලාවේ හිතට අරමුණු වෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥාණයට අරමුණු වෙන්නේ. ඒක ගැන හිතපු ටික තමයි දැන් ওই කියන්නේ. ඒ කියන්නේ දැකපු දේ ගැන දැනගත්තු දේ තමයි දැන් අපි කියන්නේ. දැනගත්තු දේ කියන්නේ හිතෙන් සකස් කරගන්න. කියන විඥානය හටගත්තේ නැත්නම් ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. තව විදිහකට කියොත් පස්සේ ඇති වෙන්නේ නැහැ. පස්සේ ඇති වෙන්න විඥාණි තියෙන්නම ඕන. අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥාන. ඔය තුන එකතු වුණොත්මයි පස්සේ. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න කමමයි පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනා, පස්සපච්චය වේදනා. පස්සපච්චය සංඥා පස්සපච්චය සංකාර කර ස්පර්ශය කියනකොට විඥාණය හටගෙනමයි ඒ හටගත්තු එකේ ඇත්ත නොදන්නකම මුලාව හින්දාමයි අපි ස්පර්ශය කියලා එළියේ තියෙන දෙයක් මේ ඇතුලේ ආයතනයකට අහු වුණා කියලා ගන්න. එළියේ තියෙන දේ නෙමෙයි දැන් මේ දේ කියලා කතා කරන්නේ අපි දැනගන්න දේ. එළියේ යම් කිසි ධාතු නානත්වයක් තියෙන්නේ. ඒ නැත්තම් එහෙම වර්ණ සටහනක් දෙන්න බෑනේ. වැඩේ තියෙන්නේ මේ එළියේ තිබුණ ස්වභාවය නෙමෙයි මේ දැනගන්න. අපට හිතෙන් දකින්න ඕන දේ තමයි දැන් දැනගන්න.
ස්පර්ශය කියන්නේ ක්‍රියාවලියක්.
වෙන දෙයක් කියවට හිතෙන් දැනගන්න දෙයක්. පස්සය කියන්නේ චෛතසිකය. හිත තමයි දැනගන්නේ පස්සයක් වුණා කියලා. ඒ කියන්නේ පස්සය පිළිගන්න තාක්කල් තමයි ඒක ගැන වින්දනයක්
තියෙන්නේ.
ඒ මනෝඥානේ. ඒ මනෝඥානේ. චක්කු විඥානේ තියෙනවා. පස්සේ එක විඥානයක් තියෙනවා. ඒ කියන්නේ එකයි කියන්නේ අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥාන කියන තුනේ එකතුව තමයි පස්සේ කියන්නේ. ඒ තුනේ සංගතිය තියෙනවා. ඔව්. ඔය ඒ කියන්නේ දැන් ඒ හින්දා තමයි දකින්න කියන්නේ පස්සේ කියන්නේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය තමයි වඩන්නේ. මොකද එතන යෙදෙන අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි අපි ඊළඟට දෙයක් කරලා ඕක බාර අරන් අර ලෝකෙට අහු වෙන්නේ. ඔතනින් දෙයක් කළාට පස්සේ තමයි ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙන්නේ. මොනවාද ලෝකෙට අයිති ධර්මතා? අටලෝ දහම කියලා තියෙනවා. සැප දුක සැපක් වින්දනම් ඉඳලා තියෙන්නේ ලෝකෙට අහුවිලා. දුකක් වින්දනම් ඉඳලා තියෙන්නේ ලෝකෙට අහුවිලා. ඊට පස්සේ උන මුලාවෙන් ලෝකෙට අහුවීම. හරි? නින්දාවක් හරි ප්‍රශංසාවක් හරි. ඒක ගොඩක් වෙලාවට ඇහෙන දෙයිනේ. ඇහෙන දෙයි මට නින්දා කළා, මට ප්‍රශංසා කළා කියලා හදනවනේ. ඒ ලෝකෙට අයිති දෙය හදනවා මේ කණෙන් ඇහෙන සද්දෙන්. නේද? යස කියන්නේ කීර්තිය. තමන්ට ඔව්. ප්‍රශංසාව කියන්නේ වා හොඳයි, හරි හොඳයි ඔබ කරපු දේ වොන් කියනවා. කීර්තිය කියන්නේ එහෙම කිව්වේ නැතත් අනිත් අය පිළිගන්නවා මෙයා හොඳ කෙනෙක්. ඒ විදිහට. කීර්තිය පැතිරිලා යන එක. ප්‍රශංසාව එක්කෙනෙකුට එක තැනක ප්‍රශංසා කරන්න පුළුවන්, තව තැනක ගිහින් එයාටම බනින්න පුළුවන්. මූණට හොඳයි කියලා එහාට ගිහින් වනින්න. කීර්තිය එහෙම නෙමෙයි, හැමෝම පිළිගන්න අපොදුවේ, කියන්නේ මෙයා හොඳ කෙනෙක් කියලා. ඒකත් මතක තියාගෙන ලෝකෙට අයිති ගන්න. අපිව සසරේ ගෙනියන දුකටපත් කරන ධර්මයක්. ඔය ලෝකෙට අයිති ධර්ම ඔක්කොම අපව දුකටපත් කරනවා අපොදුවේ. අපි සැපයි කිව්වට ලෝකෙට අයිති මට්ටමේ සැප වුණාට ලෝකෝත්තර මට්ටමේ ඒක දුක. ඇත්ත ඇති හැටියට දකිනකොට ඔය සැපයි කිව්වේ දුකට. ඔව්, ඒක තමයි දුක්ඛ සත්‍ය කියන එක උදන තියෙනවා. විඳින්නේ සැප වෙන්න පුළුවන් ලෝකෙට අයිති මට්ටමේ. ඒ වුණාට ඇත්ත ඇති හැටි දුකයි. ඒකයි කියන්නේ කොහේ ගිහින් ඉපදුණත්, දිව්‍ය ලෝකෙ ගිහින් ඉපදුණත් දුක්ඛ සත්‍යයෙන් මිදිලා නැහැ. ලෝකෙට අයිති මට්ටමේ සැපයි. මනුස්ස ලෝකේ වගේ දුක් විඳින්නේ නැහැ එහෙ. නේද? සාපේක්ෂව සැප වුණාට ඇත්ත ඇති හැටි අර වැහිලා තියෙන ඇත්ත තමයි දුක. මොකද එතන ගිහින් තියෙන්නේ තණ්හාව. සෑහීමකට පත් වුණත් දුකයි. පත් නොවුනොත් කොහොමද දුකයි? සෑහීමකට පත් වුණත් ඒත් ඒකේ ගැඹුරින් බලනකොට ඒ දුක. මොකද ලෝකෙට
අහුවෙලා.
අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන ඔය ඇත්ත ඇති හැටි දකින්න. අපි සැපයි කියන්නේ මෙහෙමයි. මොකක් හරි පොඩි වෙලාවක් හරි තියෙනවා කියලා හිතුවම තමයි සැපයි කියන්නේ. නේද? ඔව්, ඒ විඳින වෙලාව හරි ඒක තියෙන්න ඕන. එතකොට මේ නිත්‍ය කිරීමක් තියෙනවා. පැවැත්මක් වෙන්නේ. ඔව්. ඒ නිත්‍ය කරනවා කියන්නේ අනිත්‍ය පේන්නේ. දැන් ඔය සද්දේ අනිත්‍යයක් තියෙනවා. දැන් තියනවාද ඒ සද්දේ? නැහැ. ඇතිලා නැති වෙනවා. ඇතිලා නැති වෙනවා. ඒ ස්වභාවය තමයි අනිත්‍ය කියන්නේ. ඒ කියන්නේ ඒක පවතිනවා කියලා දෙන්න බෑ. එක මොහොත පවතිනවා කියනකොටම ඒක වෙනස් ආකාරයකට පත් වෙනවා.
හැබැයි සමහර සද්ද තියෙනවා විදිහටම යන සද්දක්
තියෙනවා. ඒ ආයෙ ඇතිවීම අපිට පේන්නේ තියෙනවා කියලා. දැන් පහන් දැල්ල දැල්ලක් දිහා බලාගෙන අර දැල්ලක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඒ ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒ මොහොතේ අලුතෙන් හට ගන්නවා. හට ගන්න එක නිරුද්ධ වෙනවා. අලුතෙන් තව එකක් හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනවා. ඒවා එක වගේ පේනකොට වේගය වැඩි වෙනකොට අපිට හිතෙන්නේ තියෙනවා කියලා. සද්දෙත් ඔහොම තමයි. එකම සද්දේ ආයෙ ආයෙ ඇති කරනකොට තමයි සද්දයක් තියෙනවා කියලා හිතෙන්නේ. ඔව්, තිතස්ස අඤ්ඤතත්තං කියන්නේ ඒකයි. අපි දැන් පවතිනවා කියලා හිතුවට තಿತಿ කියලා හිතන්නේ ලෝකෙ මට්ටම. ඇත්ත ඇති හැටි තමයි තිතස්ස අඤ්ඤතත්තං. ඔය පවතිනවා කියලා කිව්වට උතනක් තියෙන්නේ අඤ්ඤ තත්ත්ව ගොඩක්. එකම තත්ත්වෙ නෙවෙයි. මේ තත්ත්වය තව ටිකකින් අඤ්ඤ තත්ත්වය. ඒ කියන්නේ වෙනස් තත්ත්වයක් ඇති වෙලා. එතන පුළුවන් ඔය අනිත්‍ය දැකීමෙන් දකින්නේ ඔන්න ඕක. අනිත්‍ය මෙනෙහි කිරීම තුලින් දකින්න ඕන පවත්වන්න, ඒ කියන්නේ නিত্য සංඥාවෙන් මිදෙන්නේ අනිත්‍ය මෙනෙහි කරලා. මොහතකටවත් නিত্য කරන්න බෑ. නিত্য කළොත් අහුවෙන්නේ අපි හිතන්නේ සැප විඳින්න තමයි නিত্য කරගන්නේ. දුක. මොකද නিত্য කරන්න බැරි දෙයකට නিত্য කියලා හිතුවහම දුකයි. රැවටීම, මුලාව. හරි. තපේ යන. අනිත්‍ය ස්වභාවයමයි මේ දැන් ආයතනයක් දිහා බැලුවත් ඕකමයි අවබෝධ වෙන්නේ දැන්. එහෙන් හදන එක නැත්නම් අර කණ්ණාඩියේ හැදෙන ඡායාව කියන එක. ඒක හැදෙන්න හේතු යෙදෙන හින්දා ඒ ප්‍රතිබිම්බය හැදෙනවා. ඒ හේතු නැත්තම් ප්‍රතිබිම්බේ හැදෙන්නේ නැහැ.
කාමලයක්
තියෙන කන්නගේ දැන් එළිය තියෙන්නත් ඕන. කරුවලේ තිබුණොත් ඒත් තේින්නේ. මොකද හේතු යෙදිලා නැහැ. එතකොට පේන්නේ දැන් අපි කණ්ණාඩියෙන් මූණ බලාගෙන ඉන්නකොටත් එකම විදිහට පේනකොට අපිට හිතෙනවා දැන් මේ තියෙන දෙයක් පේනවා කියලා. නේද? කණ්ණාඩි ඉස්සරහා ඉන්න මාව තියෙනවා කියලා හිතෙනවා. ඒ නিত্য සංඥාවට යනවා. දැන් එතන වුණත් බලන්න ඔන්න දැන් අපි එළිය ඕනනේ ආලෝකය ඕනනේ ප්‍රතිබිම්බ හැදෙන්නේ. දැන් මුලින් හැදෙන ප්‍රතිබිම්බේ හදන්න ආපු ආලෝකයේ කිරණේද ඊළඟ තව මොහොතකින් එන්නේ නෑ. තව වෙන කිරණේ. එතකොට අර දැකපු ප්‍රතිබිම්බේම ඩායි දකින්න නෑ නේද? අර දැල්ලේ උපමාව වගේමයි යතන. දැල්ලේ තෙල් ටිකක් නැත්තම් ඔක්සිජන් ටිකක්. ඒ ටික නෙමෙයි ඊළඟ දැල්ලට එන්නේ. වෙනත් ටික. දැන් මේ පේන ප්‍රතිබිම්බෙත් වෙනත් ආලෝක ටිකක් ඒ වගේ අනිත් හේතුත් නුවණින් බැලුවොත් පේයි. මුලින් තිබුණේ ඒවා නෙමෙයි යෙදිලා තියෙන්නේ මේක හැදේ. ස්පින්ලං ගහලා ආයෙ බලනකොට අර තිබුණ එක නෙමෙයි වෙන එකක්. වෙනස්.
සවතේ කුසල ඇහැට විදියකටම තියෙන්නේ නැහැ දැන් එක අර මුනියෙම තියෙන්නේ නැහැ. ඒකත් ටිකක් යාක් නෑර වෙනවා. හැබැයි නම මම බලාගෙන ඉඳලා දිනා ඇහැ
ඔව්. ඔය දැන් එළියේ තියෙන දේම පේනවා කියලානේ අපිට හිතෙන්නේ නේද? දැන් නිකන් බලන්න දැන් එළියේ තියෙන දේම නම් පේන්නේ. දැන් හෙල්ලෙන්නේ නැති එකක් දිහා බලා ඉන්න ගමන් හරිද? මේ TV එක කියලා කියන්නේ ඒ හිතන්නේ ඔතන හැමම තියෙනවා. තියෙන දෙයම පේනවා කියලා. ඈ දැන් මං වැඩක් කියන්නම් කරලා බලන්න. එක ඇහක් අතකින් වහගන්න අනිත් ඇහෙන් විතරක් බලන්න එක දිහා. හරිද? දැන් TV එක පේනවද? ඔව්. ඊළඟට අනිත් අත අරන් පොඩ්ඩක් මේ ඇහ බෝලේ උඩට පාතට කරන්න මේ සයිඩ් එකකින්. අනිත් අත. මොකද වෙන්නේ? TV එක හෙල්ලෙනව නේද? දැන් ඔය තියනවයි කියපු එක දැන් හෙල්ලෙනවනේ. හෙල්ලෙන්නේ නැතුව තියෙන එක. එතකොට අපි දැකලා තියෙන්නේ එළියේ තියෙන දේද නැත්නම් ඇහැ හදලා දීපු දේද? ඇහැ හදලා දීපු දේ. ඔන්න ඕක තමයි අපිට තේරුම් ගන්න අමාරු. මොකද අපි හිතන්නේම එළියේ තියෙන දේ තමයි දැක්කේ කියලා. තවර ඒක කඩා ගන්නවා මේ දෘෂ්ටිය. අපි මේ මුලාවට අහු වුණා හින්දා තමයි ඔය පේන දේ එළියේ තියෙනවා කියලා හිතන්නේ. නැත්තම් තියෙන දේම පේනවා කියලා හිතන්නේ. ඇහැට පුළුවන්කම තියෙන්නේ ඔය වර්ණ ටිකක් අරගෙන මේක ඇතුලේ ප්‍රතිබිම්බයක් හදන එක විතරයි. ඒකට හිතට පුළුවන් ඔය ප්‍රතිබිම්බය දකින එක මිසක් එළියේ තියෙන ඒවා දකින්න බෑ. ඒක අපි වැරදි මුලාවක ඉන්න හින්දා තමයි එළියේ තියෙන ඒවා හැමම දකින්නවා කියලා හිතන්නේ. එතකොට අපි නමක් දීලා අඳුරගන්නේ ওই එළියේ තියෙනවා කියන විශ්වාසයට ආවට පස්සේ. ඔක TV එක මොන જાති එකද හොඳ එකක්ද නරක එකක්ද කියලා අඳුරගන්න එළියේ තියෙන දෙයක් කළාට පස්සේ තමයි ඕක කරන්නේ. ඒක
තමයි අපි ඉගෙනගෙන තියෙන
දේවල්. ඔව්. ඒ කලින් අත්දකපු ඒවා පෙර ඇසුරු කරපු. හරි. එතකොට එළියේ තියෙන දෙයක් කරනකොට හිතන්න අර වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ අපිව අහුවෙලා. ඇහැ සකස් කරලා දීපු දෙයක් දැක්කා. කියන එක තමයි චක්කු විඥානෙට පුළුවන්. එහෙන් ඇඳලා දුන්න රූප සංඥාව දැනගත්තා. සංඥාව කියන්නේ හිතේ ඇති වුණ චෛතසිකයක් විතරමයි.
දැන් චක්කු විඥානයේ තිය ඉස්තරම් විඥානේ හරි.
තරම් කියලා එකක් නැහැ. ඉතින් ඒ වෙලාවට දැන් අර සද්දේ අහනකොට සෝත විඥානේ ඉස්තර. චක්කු විඥානේ සද්ද අහන්න බෑ. නේද?
හැබැයි විතරම ඇහෙන්නේ දහපතිසේම
වෙන්නේ මම
දන්නේ. ඉතින් ඔය ඉතින් ඔය හයෙන්ම කරන්නේ එකම රැවටි. හයෙන්ම කරන්නේ එකම රැවටිම කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ ආයතනකින් අරන් දෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි. සංඥාව බුදුහාමුදුරෝ උපමා කරනවා මිරිඟුවට. සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ කියලා දකින්න. ඇහෙන් රූප සංඥාවක් අරන් දුන්නා, ඕක මිරිඟුවක්. කණෙන් ශබ්ද සංඥාවක් අරන් දුන්නා, ඕක මිරිඟුවක්. මිරිඟුව කියලා දැක්ක ගමන් එළියේ දෙයක් දාගන්නවද ඒකට? නැහැ. සංඥා මාත්‍රයක් කියන්නේ මිරිඟුවක් පෙන්වන්නේ. හරියට අර චිත්‍රපටියක් පෙන්වනවා වගේ මිරිඟුවක් නේ. ඇත්තට ඇති දෙයක්
නෙමෙයිනේ.
ඒවත් සංඥා තමයි ඉතින්. ඒවට අපිව පුරුදු කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා ඉතින්. ඔය සංඥාව මේ සංඥාව આવොත් මෙහෙම කරන්න. ඉතින් අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. මේ සංඥාව આવොත් hina වෙන්න, මේ සංඥාව આવොත් අඬන්න. ඔව්. ඉතින් ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ අපිමයි. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ තියෙන රාග දෝෂ මෝහ වලින්. කෙලෙස් වලින්.
මන්නේ
කො අපේ ඉපදීමෙන්ම අපිව ප්‍රෝග්‍රෑම් කළා. අපි කොහේ හරි ඉඳන් ප්‍රෝග්‍රෑම් කරලා ඒ හින්දා තමයි ඉපදුනේ. ඒක කරන්න එක විදියයි තියෙන්නේ. ඔය වෙන දෙයට සිහියයි නුවණයි පිහිටන්න. සති සම්පජය.
යෝනිසෝමනසිකාරය
කියන්නේ ඒක. ඒ සම්පජයෙන් තමයි යෝනිසෝමනසිකාරය. උපදින හැටි ඇත්ත ඇති හැටියට දකින්න ඕනේ. ඒ කියන්නේ සමුදය දකින්න ඕනේ. රූපේ විතරක් දැකලා හරියන්නේ නැහැ. රූපේ හැටගත්තේ ඇයි කියන එක නුවණින් දකින්න. දැන් සමුදේ තමයි ඔය පෙන්වන්නේ. දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලට රැවටුනේ ඇයි? සමුදේ තියෙන්නේ මේ බල්ලගේ හිතේමයි. ඒ සමුදේ තමයි අවිද්‍යාවයි මුලාවයි යෙදෙන්නේ. රපිත ආයතනයක් පාවිච්චි කරනකොට අවිද්‍යාවයි මුලාවයි යෙදෙනවා. ඒ අපි පුරුදු වෙලා තියෙන උපදින හැටි දකින්න නෙමෙයි. අයෝනිසෝමනසිකාරෙන් තමයි අපි සංසාරේ ඉන්නේ. ලෝකෙට අහු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අපිට සතක් හරි දුකක් හරි දැනුණා නම් ඔන්න අයෝනිසෝ මනසිකාරයට වැටිලා ලෝකෙට අහු වෙලා. ඒක නුවණින් බලන්න පුළුවන්. දැන් දුකක් ඇති වුණ ගමන් Tamanට නුවණින් බලන්න පුළුවන් නම් මේ දුක පිටිපස්සේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දායි ওই දුක ආවේ. ලෝකෙට අහු වුණා හින්දායි දුක. ලෝකෙට අහු වුණේ ආයතනේ රැවටුණා හින්දා. ඒ ආයතනේ ඇත්ත ඇති හැටි දැක්කනම් මේක සංඥා මාත්‍රයක් විතරයි, මිරිඟුවක් විතරයි කියලා දැක්කනම් අර දෙයට අහු වෙන්නේ නැහැ. මේක නිරුද්ධයි. ඒත් ඇත්තටම රූපය නිරුද්ධ කරනවා කියන්නේ දුක නිරුද්ධ කරනවා. ලෝකේ නිරුද්ධ වෙනවා කියන්නේ දුක නිරුද්ධ වෙනවා. ලෝකේ සමුදය දකින්නවා කියන්නේ දුකට සමුදය හේතුව දකින්නවා. ඒ කියන්නේ ලෝකය නැත්තම් රූප හටගන්න හේතුව. හේතුව දකින්න පුළුවන් අපේ ආයතන ගැන හරියට බැලුවොත්. හරි. එතන යෙදෙන අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න කමමයි. අපිව මුලා කර කර සංකාර කර කර නාම රූප හද හදා මේ ඒවත් දකින්න ආයතන උපද්දව උපද්දව දැන් ලෝකේ ඉලිහි තියෙන දේවල් අත්දකින්න ඊළඟට ආයතන උන. ඇයි අපි එහෙන් දැක්ක දේ දැකීම මාත්‍රේ නෙමෙයි. එළියේ තියෙනවා අල්ලලා බලන්න ඉතින් කාය ආයතන උපද්දන්න. සුවඳ බලන්න නාසය උපද්දන්න. රස බලන්න දිව උපද්දන්න. ඔන්න ආයතන උපද්දන්න තණ්හා කර. දේවල් තියනවා කියපු ගම ආයේ ආයේ ආයතන උපද්දන තණ්හාව ඇති කරනවා. ඒ තණ්හාව තියෙද්දි ගිය ජීවිතේ මැරුණා හින්දා තමයි ඇහැ කනන්න ආසයක් වීමා අල්ලගත්තේ මේ ජීවිතේ. කියන්නේ ලෝකෙට අයිති කියලා තියනවා කියලා හිතපු දේවල් අත්දකින්න ආසාව. අත්දකින්න නිකන් බෑනේ, ඒ જાතිය රූප හදලා දෙන ඇහැක් හදාගන්න. ඒ જાතිය සද්ද සංඥා හදලා දෙන කනක් ඕන. ඒ උකට තණ්හා කරනවා, ඇහැට තණ්හා කරනවා, කනට තණ්හා කරනවා. ආසදේ තමයි රූප දකින්න එක. ඒ රූපේ මොන වගේද හොඳද නරකද කියන එක වෙනම කතාවක්. ඇහැ ඇඳලා දෙන ඔය වර්ණ සංඥාව දකින්න ආසාව තියෙන. ඒකට තණ්හා කරනවා. ඊට පස්සේනේ ඔක හොඳද නරකද කියලා දාගෙන ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ අලුත් කර්ම. අර පරණ විපාකේ වර්ණ ඡායාව ඇඳලා දෙන එක විතරයි. ඇහි ක්‍රියාකාරීත්වයට තියෙන ආසාව. ඒකෙන් දකින්නේ මොනවද කියන එක අලුත් කර්ම. ඇයි ඒක අලුත් වෙන්නේ හදන්නේ? හිතෙන් හදන චේතනා වලින් හදන සංස්කාර. චුතිය වෙනකොට තියෙන්නේ අපිට තව ඇහැකින් දකින්න ආසාව තියෙන. මොනවද කියන එක ඉතින් නරක හොඳද නරකද කතාව නියන්නේ. ඇහැ තියෙන්නේ රූප දකින්න. හොඳ රූප විතරක් දකින්න ඇහැ තියෙන්නේ. ඇහි හැකියාව තමයි වර්ණ සටහන් අරන් චිත්‍ර ඇඳලා දෙන එක. ඒවා චිත්‍රේ හොඳයිද නරකයිද කියන එක අපේ වැඩ. චිත්‍රේ බලන්න හැකියාව ලබා දෙන එක තමයි ඇහැක් දෙනවා කියන එක. ඒ දැක්කට පස්සේනේ හොඳද නරකද කියලා දාගන්න. ඔව් ඒවා කෙලෙස්. ඒවා කෙලෙස්. අපේ වැඩ කරන රාග ద్వේස මෝහ ඒවා බලවත්කම අනුව තමයි ඒ ඒ චිත්‍රෙන් ඒ ඒ කෙලෙස් උපදවා ගන්න පුළුවන්. හරි. දැන් සමහරුන්ට හොඳයි කියලා ඇලෙන කෙලෙස් එන එක තව කෙනෙකුට නරකයි කියලා යන කෙලෙස් ගැටෙන කෙලෙස් වලින් යන්න පුළුවන්. ඒවා එක එක්කෙනාගේ කෙලෙස් මත. පෙන්නුම් කරන මට්ටම තමයි ඉන්ද්‍රියේ කෘත්‍ය. ඇහැ කියන ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ. චිත්‍රයක් මවල දෙනවා. චිත්‍රේ හිතට දකින්න පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙනවා. ඒකට ඇහැට ගන්න පුළුවන් වර්ණ සංඥාටික ආරන් තමයි උකන්දී. එතන අපි වෙන මුලාව තමයි ඔය වර්ණ සංඥා ටික එළියේ තියෙනවා කියන එක. එළියේ නෙමෙයි තියෙන්නේ. ඔන්න ඕක පවතින දෙයක් කියලා හිතනවා. ඔව් පවතින දෙයක් කියලා හිතුවට මේ ඇහැ සකස් කරලා දෙන දෙයක් තමයි මේ දන්නේ නැහැ. රට හැමතිස්සෙම දකින්න ඕන ඇහෙන් දැනගන්න රූපේ ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු දෙයක්. ඒකයි ඒක සංඥා මාත්‍රයක්. ඒක මිරිඟුවක් විතරයි. ඒ සකස් කරන්න හැබැයි බාහිර ස්වභාවයක් උදව් වෙලා තියෙනවා. ඒකට හේතු ප්‍රත්‍ය යෙදෙනවා. ඒ කියන්නේ ආලෝකය තියෙන්න ඕන, ධාතුනානත් මොනවා හරි තියෙනවා. කර්මයක් තියෙනවා. කර්මය නිසා තමයි මේ මට්ටමේ ඇහැක්. මනුස්ස මට්ටමේ ඇහැක්. මේ වර්ණ සටහන් ගන්න පුළුවන් ඇහැ ලැබුණේ කර්මය. ඔව් මේක අර විපාක කියලා කියන්නේ. එතකොට දකින්න හම්බ වෙන ඒවත් මේ වගේ ඒවා මුණ ගැහෙනවා කියන්නේ විපාකයක්. සර්
එතකොට මොලි හැදෙන්නේ කර්ම විපාකෙකින්ද
එහෙම නැත්නම් ඒක? ඔව් ඒකටත් ඒ කියන්නේ කර්මය විතරක් නෙමෙයි ওই රූප හැදෙන්න ಜಾති හතරක් කියනවනේ. ආහාර වුණ. දැන් පොඩි කාලේ ඉඳන් ආහාර නොලැබුණා නම් ඕක හැදෙන්නේ. ඕන රූපයක් එහෙමයි. ආහාර වුණ. ඊළඟට හිතේ යෙදෙන ඒවා ටික තමයි කර්ම, තණ්හා, අවිද්‍ය. ඔය ටික ඒක ඇසුරු කරන හිතේ යෙදෙන. ඒක තමයි ඒ චිත්තේ යෙදෙන ටික තමයි ඔය ටික. පෙර කර්මයයි, අවිද්‍යාවයි, තණ්හාවයි. ඒවා හිතේ තියෙන ස්වභාවනේ, ඒවා රූප ස්වභාව නෙමෙයි. එතකොට ඒවා අනුව තමයි අපේ ඇහැ සකස් වෙන්නේ. දැන් සමහරුන්ගේ ඇහැ පේන්න පුළුවන්, සමහරුන්ගේ ඇහැ පෙනීම අඩු වෙන්න පුළුවන්. ඒ අර හේතු ටික. කර්ම වෙන්න පුළුවන්. අවිද්‍යා තණ්හා නම් කොහොමත් තියෙනවා ඉතින් සසර යනකම්. කර්ම ශක්තිය අනුව තමයි අඩු වැඩි වෙන්නේ ගොඩක් වෙලාවට. ආහාර නිසා වෙන්න පුළුවන්. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලා දකින්න ඕනේ. දැන් හේතු ප්‍රත්‍යයෙන් නම් ආහාර නිසා නම් මේක හටගත්තේ. කර්ම නිසා නම් මේක හටගත්තේ. ඒක මගේ කියන්න පුළුවන්. අන්න ඕක තමයි දකින්න. මේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තු ස්වභාවයක් ඇහැ කියන ওই චක්කු ප්‍රසාදයේ කියන එක. ඒ චක්කු ප්‍රසාද මට්ටමට තමයි අර චිත්‍ර ටික අඳින්න පුළුවන්. ඔපය කියන එක. දැන් චිත්‍රයක් අඳින්න බෝඩ් එකක් තියෙන්න ඕනනේ. ස්ක්‍රීන් එක වගේ. ඒක තමයි මේ චක්කු ප්‍රසාදයේ කියන්නේ. ඒකේ ඒ මොහොතේ වැටෙන චිත්‍ර ටික තමයි ප්‍රසාද රූප. ඒ ප්‍රසාද රූප දැන ගැනීම තමයි විඥානය.
එතන මගේ කියන දේ නොවෙනස් වෙන අදාම පවතින දෙයක් කියලා හිතන එක තමයි වැරදි.
ඒ කියන්නේ අපි දෙයක් කරනකොටම ඔය සංඥාවෙන් ගන්නෙ. නොපවතින දෙයක් කියලා ගන්නෙ. දැන් බල්ල වතුරට එවිලා අන්න බල්ලෙක් කියනකොට දෙයක් කරලා ඉවරයි. ඒ දෙයක් කළාට පස්සේ ඒක ගැන අපි දැනගන්න දේවල්. ඒ පෙර ඇසුරු කරපු ටිකෙන් ඕක ගැන. දැන් මේ මොහොතේ මලක් තියෙනකොට ඕක පොඩ්ඩකට කලිනුත් තිබිලා තියෙනවා අනාගතෙත් තියෙනවා. එතකොට අපිට තණ්හා කරන්න වෙලාව තියෙනවා.
වෙලාව යන්න ඕනේ ඒකට.
දැන් හිතේ ඇති වෙන අධ්‍යක්ීම් ටිකෙන් තමයි ඕක පරවෙනවා හරි මොකක් හරි කියන්නේ. එතකොට ලෝකෙට අහු වෙලා ඉවරයි. කියන අපේ කෙලස් වලින් හදපු දේ හදලා ඉවරයි. දැන් මෙතනම දැක්කොත් ඒක උපදින්නේ කොහමද? අනේ උපදින්නේ කොහමද කියලා දකින එක තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. ඔක සකස් උනේ මේ විදිහට. ඒක දකිනකොටම ඒකට අහු වෙන්නේ නැහැ ඊළඟට. ඒක නැතිවීම කියන අත්ත ගමය කියන එක දකින. ඉති රූපං මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදයෝ මෙන්න මේ නිසයි රූපේ හටගත්ති. ඉති රූපස්ස අත්තගම් රූපේ නැතිවීම මේකයි. ඔන්න ඕක දකින්න කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන සම්මා දිට්ඨිය. ඒතර අපිට කොයි මොහොතේ හරි පේන රූපයකට මුලින්ම එන්නේ අතන රූපයක් තියෙනවා. ඕක තමයි අපි ඉන්න දෘෂ්ටි. එන් දකින්න ඕන ඒ රූපේ දැනගත්තේ කොහොමද එහෙන් දැකලා. ඔය ඉතින් එක්තරා මිත්‍යා දෘෂ්ටියක් තමයි. ලෝකෙට අහු වෙන දෘෂ්ටිය. මායයට අහු වෙන දෘෂ්ටිය. නැත්තම් සසරේ යන දෘෂ්ටිය. නැත්තම් දුක ඇති කරන දෘෂ්ටිය. දුකයි දැන් දුකට හේතුව තමයි මේ පැත්තෙන් දැකේ. රූපයයි රූපයට හේතු. හේතුව තියෙන්නේ Taman තුල මිසක් එළියේ නෙමෙයි. ඔන්න ඕක තේරුම් ගන්න. සමුදය තියෙන්නේ Taman තුල. ඒකයි අපට සමුදේ නැති කරන්න පුළුවන්. ඒ
කියන්නේ දැන් රූපේ දකින්න තියෙන ආශාව තමයි සමුදේ.
ඒ විදිහේ එකකුත් තියදෙනවා එතන. දැන් බලන්න ඕන හින්දාමයි ඇත්තටම කිව්වොත් ඕක පෙනිලා තියෙන්නේ. අපිට ඒක නිකන් හිතාගන්න අමාරුයි. දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ තිබුණාට අපට බලන්න ඕන හින්දා බලනවා මිසක් ප්‍රතිබිම්බෙට ඕනේ නැහැ මාව පෙන්වන්න. කණ්ණාඩියට ඕනේ නැහැ. අපටයි ඕන බලන්න. ඒක තමයි. අනේ කණ්ණාඩි හැදීම තමයි මේ ආයතන හැදීම කියන්නේ. කණ්ණාඩිය කියන්නේ ඇහි උපය කියලා දකින්න. මේ උපය අපි හදලා තියෙන්නේ. ඒ තණ්හාව. පෙර ජීවිතයේ තණ්හාව. ඒතකොට තණ්හාව තියෙනකොට ඒකට අවශ්‍ය අනිජ්ජාති ටික හොයා ගන්නවා ආහාර. පරණ තණ්හාවට හැදුන එක තියෙයි. ඒක ඉවර වෙනකන් තියෙනවා. ඒක ඉවර වුණහන් ඉවරයි. අල්පෙන් හැදෙන්නේ.
දැන් සම්මි නිවන් මාර්ගෙත් වැඩිපුර තණ්හාවකින් කරගෙන යන්න පුළුවන් නැත්නම් අනිත් විදිහට කරන්නත් පුළුවන්. නිවන් මාර්ගයේ
හොයන එකට කැමැත් ඇත්තට අපි තණ්හාව කියන්නේ මොකද මේක තණ්හාව නැති කරන මාර්ගෙනේ. ඒකට තණ්හාව කියන්නේ.
දැඩි
ආසාව තියෙන්න ඕනේ. ඒකට වෙන වචනයක් දෙන ඡන්දය කියලා. කැමැත්ත. ඔව්. ඒකෙන් තණ්හාව දුරු කරන හින්දා ඒකට තණ්හාව කියන්නේ. ඒක නරක නෑ. තණ්හාව දුරු කරන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ තණ්හාව දුකට හේතු වෙනවා කියලා දැකලා තණ්හාව දුරු කරන්න තියෙන කැමැත්ත. ඒක නිකන් එන්නේ නැහැ ඉතින්. ලොකු නුවණක් ප්‍රඥාව වැඩෙනකොට තමයි ඒක එන්නේ. හරි. ගයි දහමක් අහලා ඒක නුවණින් මෙනෙහි කිරීම තුලින්මයි ඔක එන්නේ. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන දෙක. ධර්මය අහන එකයි නුවණින් මෙනෙහි කරන එකයි. ඒකට මේවා ධර්මයට ගැළපෙනවා කියලා දකින්න පුළුවන් වෙනවා. එකෙන් කවුරුවත් කිව්වා හින්දා මං කිව්වා හින්දා පිළිගන්නවා නෙමෙයි. මේක මෙහෙමයි කියලා. ඔව්. Tamanට වැටහෙන්න ඕන මේක මෙහෙම දෙයක් නේ කියන්නේ. තොර මේ වැහිලා තියෙන සත්‍යයක් තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ කියන එක. අමුතු දෙයක් මවනවා නෙමෙයි. අපට දකින්න බැරුව හැංගිලා තියෙන සත්‍ය මවලා දෙනවා. මේකෙත් බැටරි. හොඳයි අපි දැන් අවසන් කරමු කොහොම නේද? දැන් ඕගොල්ලන්ගේ මේ කාලය තුල මේ සතුටු වෙන්න පුළුවන්. නොදන්න දේවල් ටිකක් ධර්මය ගැන දැනගත්තා. ඒකෙන් සීල සමාධි ප්‍රඥා වැඩිවීමක් වුණා. එතකොට කුසල් මහානිසංස කුසල් සම්භාරයක් රැස් වුණා කියලා සතුට වෙන්න පුළුවන්. මහානිසංස කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකම්ම විපාක දීමේ ශක්තියක් තියෙනවා මේ වගේ කුසල් වලට. දැන් අපි මොනවා හරි ආමිස කුසල් ඒ වගේ නෙමෙයි දානයක් දෙන එක ඒක ටික කාලයයි විපාක දෙන්නේ. මේක එහෙම නෙවෙයි නිවන් අවබෝධ කරන කම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ වගේ ධර්ම මාර්ගයේ හැසිරෙන ඒවා. ඒවා මහානිසංස කුසල්. ඉතින් එහෙම කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවට අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා. දිවයි සුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවි දෙවිතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්ති ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් හිමිනා පුණ්‍ය කම්මේන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන් යාව නිබ්බාන පත්තිය. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදිනාය බාලයෝ. මා මේ බාල සමාගමෝ. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. යගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම හේතු වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අගෙන් මේ දැන් ඇත්ත ඇතිහෙටි නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා කරන සංඛාර තියනවා කියලා හිතන ඔක්කොම ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමුණේ ධම්ම සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනත්තාති බව. ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. යදා පඤ්ඤායි පස්සති. එතකොට තමයි ඔය ඇති කරගත්තු දුක කලකිරිලා අතාරින්න ඇත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු.